ප්‍රයෝජන ටික දුරු කරගන්න නම් ඒවයි තේරුම් ටිකක් දැනගන්න ඕනේ නේද? සක්කාය දිට්ඨිය කියන්නේ මොන වගේ දෙයක්ද? මොකක්ද සක්කාය දිට්ඨිය කියන්නේ?
මමයි
මගේ කියන එක නැති වෙනවා. මම හිතියට කමන්නේ නැහැ නේ. පුද්ගල හැඟීම. මම කියලා කෙනෙක් ඉන්නවා කියන හැඟීම දුරු වෙනවා. දැන් අපිට මම කියලා හිතෙන්නේ ඇයි මොනවා හින්දාද? මගේ කියලා හිතන පළවෙනි දේ මොකක්ද? සිංහලෙන් කියන්නකෝ පංචස්කන්ධ කියන්නේ. මේ ශරීරය කාගේද?
මගේ.
අනුන්ගේ නෙවෙයි නේද? අනේ මගේ කියලා හිතන පළවෙනි දේ. එතකොට අපිට හිතෙනවා ශරීරය තුල තමයි මම ඉන්නේ කියලා හිතනවා නේද? එතකොට මම තමයි මේ ශරීරය වගේ තියෙන්නේ කියලාත් හිතන්න පුළුවන් නේද? ඔව්. එතකොට මේ රූපය මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා හතර ආකාරයකට සක්කාය දිට්ඨිය එන්න පුළුවන්. ඒ කියන්නේ රූපය මම කියලා හිතන්න පුළුවන්. හිතනවනේ ශරීරය මම කියලා හිතනව නේද? ආ මගේ ලස්සන බලන්න ඕන කියලා අන්න අර ඉස්සරහට මෙයන් නේද? මොකක්ද ඉහළද බලන්න? රූපේ නේද? ශරීරේ මොන වගේද කියලා බලනවා. නේද? ඈ? එතකොට මම ඉන්නාද නැද්ද? ඉන්නා නේද? එතකොට රූපය මම කියලා හිතන්න පුළුවන්. තව විදිහක් තමයි මේ ශරීරයේ තුල මම ඉන්නවා කියලා හිතන්න පුළුවන්. ශරීරේ කොහේ හරි මම ඇති. නේද? මමත් හිතනවා. ඊළඟට තව කොහොමද හිතන්න
පුළුවන්?
නෑ මේ කාම රූපය. රූපය ගැන හතර ආකාරයක් තියෙනවා. දෙකයි තියෙන්නේ. ශරීරේ මම කියලා හිතන්න පුළුවන්. ශරීරය තුල මම ඉන්නවා කියලා හිතන්න පුළුවන් නේද? තව ශරීරය ළඟින කොහොමද ඉන්නේ මම? නෑ ශරීරය ගැන නේ අහන්නේ රූපය ගැන. මම රූපවන්තයි කියලා හිතන්නත් පුළුවන්. ඊළඟට මා තුල තමයි මේ ශරීරය තියෙන්නේ කියලා හිතන්නත් පුළුවන්. එනස තේරෙනවද දන්නේ නෑ නේද? මුලින් කියපු දෙක නම් තේරුණා නේද? රූපේම ශරීරේම මම කියලා හිතනවා. නැත්තම් මා තුල නෑ ශරීරය තුල මා ඉන්නවා කියලා හිතනවා. ඊළඟට හිතන විදිහක් තමයි මම රූපවන්තයි කියලා. මම රූපවන්තයි කියන්නේ අපි මෙහෙම බලමු. දෙවිවරු අපිට පේනවද?
නෑ
නෑ. දැන් බ්‍රහ්මයෝ එහෙම අපිට පේන්නේ නෑ. ඒගොල්ලෝ එතකොට අපිට පේන්න එන විදිහක් තියෙනවා. කොහමද එන්නේ?
මාගමිනේ.
ශරීරයක් මවාගෙන. මොකද ඒගොල්ලන්ට ඝන ශරීර නැහැ. නේද? අපේ ඇහැට පේන ඝන ශරීර නැහැ. ඒක අපිට පේන්න ඉන්න ඕන නම් ඒගොල්ලෝ ශරීරයක් මවාගෙන ඉන්නවා. දැන් එතකොට අපිට හිතෙන මේ දෙවියා රූපේ රූපවන්ත. නේද? රූපයක් විදිහට තමයි මෙයා දැන් ඉන්නේ. තේරුණාද? මම රූපවන්තයි කියන එක. හරි? ඊළඟට තව කෙනෙකුට හිතෙන්න පුළුවන් මා තුල තමයි මේ රූපය තියෙන්නේ කියලා. අර ඕන ආකාරයකට මේ මම ඉන්නවා කියලා හිතෙනවා නම් ඒකට කියනවා
සක්කාය
දිට්ඨිය කියලා. එතකොට ඕකම අර දැන් හතර ආකාරයක් කිව්වනේ. ඔය විදිහට වේදනාවත් එන්න පුළුවන් ඒ හතර ආකාරයෙන්. වේදනාවමයි මම කියලා හිතෙන්න පුළුවන්. වේදනාව තුල මම ඉන්නවා නේද? වේදනාව වගේ තේින්නේ මම නැත්තම් මා තුල තමයි වේදනාව තියෙන්නේ. හරි. මට තමයි මේ වේදනාව දැනෙන්නේ. එහෙමයි. කකුල රිදෙනකොට කාටද රිදෙන්නේ? ඔක තමයි. සක්කාය දිට්ඨියේ නැහැ. දැන් අපි හිතන්නේ නැති විදිහට එනවා නේද? එහෙනම් ලේසි නෑ ඔක දුරු කරන්න. ඒ දුරු කරන්න විදි ටිකක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. හරි? ඇත්තටම සක්කාය දිට්ඨිය කැඩෙනකොට අනිත් ටික කැඩෙනවා. ඒ කියන්නේ දැන් විචිකිච්ඡාව මේවා ගැන මොනවා හරි සැකයක් තිබුණා නම් ඒ සැක දුරු වෙනවා. ඉස්සෙල්ලා කීවේ අර බුද්ධ ආදී අපතේන ගැන සැකේ කියලා නේද? බුදු කෙනෙක් හිටියද? ආ ධර්මයන් දේශනා කළාද? සංඝයා වහන්සේලා හිටියද? මේ මාර්ගඵල ලැබපු අයගේ සැක එන්න පුළුවන්. ඒ වගේ ඒවා දුරු වෙන්න ඕන. තුන්වෙනි එක තමයි සීලබ්බත පරාමාසය. සීලබ්බත පරාමාසය කියන්නේ සමහර විට මෙච්චර කල් සිල් ගත්තු එකත් ඔබට වැටෙන්න පුළුවන්. මම කියවන්න ටිකක් බය වෙනවා නේද? ඒයි අපි මෙන්න මේ විදිහට ඉඳලා ඔය සිල් අරගෙන කතා කර කර ඉඳලා නිවන් දකින්න පුළුවන්. ඒ දෙය ගහනවා ඊට පස්සේ මොකක් බර කතාව මේ. එතකොට ඔන්න සීලබ්බත පරාමාසයට වැටෙනවා. හරි. අනිත් එක තමයි මේ සීල රැකලා විතරක් නිවන් දකින්න පුළුවන් කියලා හිතුවොත් ඒක වෙන්නේ නැහැ. ඒක බුදුදහමට එකඟ නැහැ. සීල රැකලා විතරක් නිවන් අවබෝධ කරන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළාද? නැහැ. ඉතින් අපි එහෙම විශ්වාස කළොත් එහෙනම් ඒක වැරදි දෘෂ්ටිය. නේද? බුදුරජාණන් වහන්සේ කොහොමද දේශනා කළේ මාර්ගඵල ලබන්න නම් මොනවද කරන්න කිව්වේ? භාවනා කරන්න. භාවනා කරලා විතරක් ඒව ලැබෙනවා. එහෙනම් කිව්වා කිව්වේ. දැන් බුදු කෙනෙක් පහළ වෙන්න කලින්ුත් කට්ටිය භාවනා කළානේ නේද? කවුද භාවනා කරපු කෙනෙක් කියන්න බලන්න. අහ දැන් බුදුහාමුදුරු ඉගෙන ගන්න ගියේ සිද්ධාර්ථ කුමාරයා කවුරු ළඟටද? ආලාර කාලාම උද්දකරාම පුත්ත නේද? දැන් ඒගොල්ලෝ ධානා කළා නේද? ඒගොල්ලෝ ධාන වැදුවා නේද? ඒගොල්ලන්ට මාර්ගඵල ලැබුණාද?
නැහැ.
එහෙනම් භාවනාවෙන් විතරක් මේක ලැබෙන්නේ නැහැ නේද? එහෙනම් මොනවද බුදුරජාණන් වහන්සේ දෙන්නේ? ඒවා එපා කිව්වෙත් නෑ. දැන් අහම කිව්වහන් ඒක වැඩක් නෑ කියන්නේ නෙමෙයි. දැන් සීලේ වැඩක් නෑ කියන එක නෙමෙයි මේ කියන්නේ. සීලේ අවශ්‍යයි. සීලෙන් විතරක් මේක ලැබෙන්නේ. භාවනාව අවශ්‍යයි. භාවනාවෙන් විතරක් මාර්ගඵල ලැබෙන්නේ. මම අපි ඉතින් මෙච්චර වෙලා භාවනා කළා. කොයි ටිකෙන් මාර්ගඵල ලැබෙන්නේ? ඊළඟට හරි එහෙනම් ඔබට දුවා කෙලෙයි කියලා නේද? ඒ වයින් නීවරණයටපත් වෙනවා. මං කියන්නේ ඇයි මේ ටික කරන්නේ කියලා. මොකටද? පංච නීවරණ යටපත් කරන්න. පංච නීවරණයටපත් වෙලේ මොකටද?
සමාධි.
සමාධි කළා කියන්නේ ඒක නීවරණයටපත් වුණා නම් ඒක කළේ මොකටද? මොකක් සඳහාද? සෝවන් වෙන්න බෑ ඔය කළා. එන ආලාර කාලාමල සෝවන් වෙනවා. ඒගොල්ලන්ගේ නීවරණයටපත් වෙලා තිබුණා. ධාන වඩලානේ හිටියේ නේද? මම මතක නැහැ කුමක් සඳහාද අපි නීවරණ යටපත් කරගන්න මනසක් හදාගන්නේ. නීවරණ යටපත් වුණ මනසට තමයි නීවරණ කියේ මොනවාද අර දූවිලි ගඳුර කන්නාඩි එහෙම අරන්
කියන්නේ.
ආ මග ආහුරන වහන ඒක. එහෙනම් අපි ඒව අයින් කරගන්න ඕන කුමක් සඳහාද? එහෙම මනසකට තමයි නිවන් මාර්ගේ වඩන්න පුළුවන්, ධම දකින්න පුළුවන්. නීවරණ යටපත් වුණ මනසක තමයි ධම දකින්න පුළුවන් නේද? අර දූවිලි ටික පොඩ්ඩක් සුද්ධ කළා. මොකටද? ධම දැකීම සඳහා. එහෙනම් ධම දැකීමක් තුලින් තමයි මාර්ගඵල ලබන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොනවද කියලා? දකින්න ඕන, දැනගන්න ඕන, දකින්න ඕන. පැහැදිලිද? ඒ දකින්නේ මොකෙන්ද? ඇස් දෙකෙන්ද?
මනසෙන්.
හා? විඥාන මනසෙන්.
සිතින්ද?
සිතින්.
සමාධිමත්
තුන සිතකින් තමයි දකින්න පුළුවන්. දකින්න නම් තව එකක් වැඩෙන්න ඕන. මොකක්ද වැඩෙන්න ඕන? නුවණ. නුවණට මොකක්ද කියන්නේ? ප්‍රඥා. ප්‍රඥාවෙන් නේද දකින්නේ? ඔව්. හිතෙන් දකින්න බෑ ප්‍රඥාව නේද? ඈ? ඒක මනසෙන් දකින්න බෑ ප්‍රඥාව වැඩුම් නැත්තා නේද? එතකොට ප්‍රඥාව දියුණු කරගන්න ඕන. ඔක જાති තුනක් තියෙනවා. සීලය විතරක්වත් නෙමෙයි, භාවනාව විතරක්වත් නෙමෙයි. නැත්තම් ඒ භාවනාවට තමයි සමාධිය කියන්නේ නේද? ඒකට සීලය, සමාධිය, ප්‍රඥාව. එහෙම කියනකොට නම් මතක් වෙනවා නේ. සීල, සමාධි, ප්‍රඥා. ඔය ටික තමයි තව පැත්තකින් කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. නේද? එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩිමත් තුලින් තමයි මාර්ගඵල ලබන්න පුළුවන්. වෙන විදිහක් නෑ. හ්ම්? එහෙනම් ඔය ಜಾති තුනෙන් එකක් නෙමෙයි. ಜಾති තුනම මොන? සීලයයි, සමාධියයි, ප්‍රඥාවයි. දැන් අපි සීලය ඔයගොල්ලෝ දන්නවා. සමාධිය වැඩෙන ටික තමයි ඔය කලේ. භාවනා විදියට අපි කලාවේ ලොඩන්නේ නෑ. මම භාවනාද කලේ. දැන් මතකද බලන්න? මෛත්‍රිය. ඊළඟට පිළිකුල නැත්නම් ආසුබය නේ. ඊළඟට ආනාපාන සතිය. දැන් අන්තිමට කලේ මොකද? සක්මන් භාවනා. අපි භාවනා හතරම කරන්න ඕන. හරි. එතකොට ඒ භාවනාවලින් අපේ නීවරණ යටපත් කරනවා. තව විදිහට කිව්වොත් හිත සමාධිමත් කරනවා. හ්ම්? ඒ ටික විතරකුත් මාදී නේ. ඉතුරු ටික තමයි ප්‍රඥාව. ප්‍රඥාවෙන් තමයි ධර්ම අවබෝධ කරන්න දකින්න පුළුවන්. හ්ම්? සක්කාය දිට්ඨිය කැඩෙන්නේ ප්‍රඥාව තුලින්. නුවණ වැඩෙන්න. දැන් අපි බලමු මේ සක්කාය දිට්ඨිය කඩන්න දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ක්‍රම ටික. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ක්‍රම ටික. ඒවා තමයි අහගෙන ඉන්නම්මල කතා කරොත් මේව නැහැන්නේ ඈ. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන මේ ප්‍රඥාව ගන්න ක්‍රම ටික. හ්ම්? ඒ වචන වලින් කිව්වොත් දැන් ස්කන්ධ වශයෙන් දකින්න කියනවා. ආයතන වශයෙන් දකින්න කියනවා. ඈ? ධාතු වශයෙන් දකින්න කියනවා. එනත්තම් මේ පටිච්ච සමුප්පාද වශයෙන් දකින්න කියනවා. චතුරාර්ය සත්‍ය වශයෙන් දකින්න කියනවා නේද? ඔව තමයි මේ බුදු කෙනෙක් පැහැදිලි කරලා දෙන්නේ. හ්ම්? ඒකට අපි චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා තමයි මේක කරන්නේ. චතුරාර්ය සත්‍ය දන්නව නේද? මොනවාද? දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. නේද? දුකයි සමුදයයි නිරෝධයයි මාර්ගයයි. ඒක අපි වචන වලින් දැනගත්තට දුක දුක ඇති වීමට හේතුව දුක නැති කිරීම දුක නැති කිරීම මාර්ගය. ඔව්. දැන්ම දැනගත්තට මාර්ගඵල ලැබිලාද?
නැහැ.
එහෙනම් ඒක දැන් අහලා දැනගත්තට මදි. වචන ටික දැනගත්තට මදි. ඒක තමන්ගේ දැක්මක් වෙයි. ඒකට දුක කියන එක අවබෝධ කරගන්න වෙන මොකක්ද කියලා නේද? මොකක්ද දුක?
ඉපදීම.
ඉපදීම දුකයි. මොනා එක දුන්න නැත්තම් හොඳයි නේද? ඈ? ඉපදෙන හින්දා දුකයි. දැන් අර ළමයි කුට එහෙම බබෙක් හම්බ වෙන්න හිටියොත් දුකයි. එයාට නෙමෙයි ඉතින් ඉපදුන දවසට අනේ මොන දුකක්ද ඇති වෙන්නේ කියලා අඬනවා නේද? කරුණු ගුරෙක් හම්බුණා කියලා ඔන්න දුකක් හටගත්තා කියලා අඳනවා නේද? එහෙමද නැත්නම් තෑගි අරන් දුවනවද? ඉපදීම දුකයි කියලා නේද? සිල් ගන්න ඉන්නෙත් නෑ මම දුකට බබෙක් හම්බ වෙලා යන්න ඕන බලන්න. දුක සමරන්න යනවා නේද? භාවනාවක් එපා වෙනවා ඉතින්. මම නිවනයි. ඉතින් අපි වචනෙට කියන එක දීව දුකයි. අපි කාට හරි ළමෙක් හම්බුන පාටි දාන උපන් දින උත්සව නේද? දානවානේ බර්ත්ඩේ පාටි. කේක් කනවානේ. මම දන්නේ මෙහෙනම් කියන්නේ නම් ඉපදීම දුකයි. නැහ්. අනිත් පැත්තෙන් දුක සමරනවා
නේද?
යම් වෙලාවක ඕක කිව්වට කරන්නේ අනිත් පැත්ත. උපන් නිසා වතුර වෙනවා පාටි දානවා නේද? නැහ්. උපන් දිනක් සෝ. නැහැ තමයි අවිද්‍යාව. ඒක තමයි හේටි නොදන්නකම. එයක් මතක් කරගන්න. ඉපදීම නැති කරන්න උපදින එකට කැමති වෙලා නැති කරන්න පුළුවන් නේද? ඉපදීම ඒක තමයි දුක කියන එක අවබෝධ කරගන්න
කියන්නේ.
ඔව්. දැන් අපි ඇත්ත ඇති හැටි දැකලාද? තමන් ඉන්න තත්ත්වේ තේරුම් ගන්න ඕනේ. මම ඉතින් බණ දන්නවා කියලා වචන කොට නම් කියනවා. වැඩ කරන්නේ අනිත් පැත්තට නේද? මෙහෙන් ඉපදීම දුකයි කියනවා. රෙහින් ඉපදුණාම තෑගිත් තරම් යනවා. පාටියක්. ඉපදීම නිසායි මරණය තියෙන්නේ. මරණයට නම් පාටි දාන්නේ නැහැ නේද? ඉවත් ඉතින් දැන් පාටි දාන කට්ටිය ඉන්නවා. මරණ ගිරවල. නේද? ඈ? තාමනාත. ජරා මරණ නේද? ලෙඩ වෙන එක දුකයි, වයසට යන එක දුකයි. ඒක නම් ඉතින් දුකයි කියලා පිළිගන්නවා නේද? ලෙඩ වුණත් නම් පාටි දාන්නේ නැහැ නේද? ලෙඩ වුණත් දුකයි කියලා පිළිගන්නවා, වයසට යන එක දුකයි කියලා පිළිගන්නවා නේද? ඒක තමයි. තව තියෙනා නේ අප්‍රියයන් හා එක්වෙන එක දුකයි. ප්‍රියයන්ගෙන් එන්නකොට දුකයි. ඊළඟට කැමති දේ නොලැබෙනකොට දුකයි. ඒවනම් ටිකක් දැනෙනවා නේ දුකයි කියලා. නෑ ඒක තමයි මේ කරන්න හදන්නේ. දැන් ඔක අවබෝධයක් නැහැ කියලා තේරුම් ගන්න එකත් අවබෝධයක්. ඒකත් ලොකු නුවණ. අපි දන්නවා කියලා හිතුවොත් ඒවා දැනගන්නත් බැහැ. ඒ කියන්නේ ප්‍රශ්න තියෙනකොට ඒවා හොයන්න ඕනේ. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ? නේද? ඉතින් ඔය ටික ඇත්තටම සාමාන්‍යයෙන් ඔය ලෙඩ වෙන එකම ඇරෙන එක වයසට යන එක කැමති දේ නොලැබෙන එක ඔය දුකයි කියලා සාමාන්‍ය කෙනෙකුට පේනවා නේද? ටිකක් හිතුවොත්. ඉපදීම දැනට පැත්තකින් කියන්නකෝ ඒක. පස්සේ ටිකක් ගැඹුරක් තියෙනවා. ඇයි ඒක දුකයි කියන්නේ කියලා. ඊළඟට මොකද්ද බුදුරජාණන් වහන්සේ අන්තිමට කියන්නේ? කොටින්ම ගෙවුවොත් පාටි වචනේ කියපු නැති හින්දා කියවෙන්නේ නැහැ නේ. සංකිට්ඨේන කිව්වනම් ඔක්කොම සංකිට්ඨේන පංච උපාදාන කන්දා දුක්ඛ. ඔව් දැන් මුස්ලිම් එක්කෙනා දන්නේ නැද්ද ලෙඩ වෙන එක දුකයි කියලා? නෑ නෑ දැන් ලෙඩ වෙන එක දුකයි කියලා ඕන කෙනෙක් දන්නවා. මේ බල්ලෙක් වුණත් දන්නවා ලෙඩ වෙන එක දුකයි කියලා. නේද? යරාවට යන එක වයසට යන එක දුකයි කියලා දන්නවා. ඔක කවුරුත් කියා දෙන්න ඕනේ නෑ. මැරෙන එක දුකයි කියලා දන්නවා. ඇයි මැරෙන එක දුක? මම දන්නේ ඒවා අහනවා ඒ කියලා. මැරෙන එක දුකයි. කවුරු මැරුණොත්ද දුක? තමන් මැරුණත් මොකද්ද දුක? මේ දිව්‍ය ලෝකේ ඉපදුනොත්
දැනීමක්
තමයි. දැන් කවුරු මැරුණොත්ද දුක කියන්නකෝ? තමන්ගේ කෙනෙක් මැරුවොත්, තමන් කැමති කෙනෙක් මැරුවොත් තමයි දුක එන්නේ නේද? අර අල්ලපු ගමේ කෙනෙක් මැරුවාට දුකයි? එහෙම දුකක් නැහැ
නේද?
ඕන තරම් මැරෙන්නේ මෙහෙ අඬනවා නේද? එතකොට දුක එන්නේ තමන්ගේ කෙනෙක් නේද? අපි කැමති කෙනෙක්, පවුලේ කෙනෙක්, යාළුවෙක් නේද? මැරුණ ගමන් මරණයක් කියප ගමන් හොයන කවුද 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 නේද? අර මේ දැන් අර සුනාමිය ආපු කාලේ එහෙම හොයනවා නේද? කවුද 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 මේ හොයන්නේ මොකද්ද? අපි දන්න කෙනෙක්, මගේ කෙනෙක්ද? නැත්තම් ඉතින් ගමන් නැහැ. නේද? අපේ කෙනෙක් හිටියොත් ඔක්කොම දාලා දුවනවනේ අදාගෙන. දැන් ඇයි මරණේද දුක් වෙලා තියෙන්නේ? තමන්ගේ කෙනෙක් මැරුණොත්ද? තමන්ගේ කියන මේ ඇලීම වැඩි වෙන්න දුක වැඩි වෙනා නේද? එතකොට ඕකට දැන් නොවනින් හිතන්නවා. එතකොට එහෙනම් ඇයි මේ මරණය දුකයි කියන්නේ? කියන එක වෙනම හොයන්න ඕන. ওই ටික පස්සේ හොයාගන්න අපි මේ මම මේ වෙලාව ටිකක් අඩු වෙනින්දා ටිකක් ගැඹුරට යන්න ඕන. දැන් ඊළඟට කියවනේ සංකිටේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. ඒ කියන්නේ කෙටියෙන් කියනවා නම් පංච උපාදානස්කන්ධය දුක්ඛයි. මොනවාද පංච උපාදානස්කන්ධය කියන්නේ? රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. ඔන්න මතක තියාගන්න දැන් මේ මතක තියාගන්න මම කියවනේ සෝවන් වෙන්න අවශ්‍ය ටිකක් මේ කියනවා කියලා. ඒ වටපිට බලා හිටියත් මේක ඇහෙන්නේ නෑ. සෝවන් වෙන්න අවශ්‍ය දෙයක් මම කියනවා කිව්වා නේද? ඔව්. දුක අවබෝධ කිරීම අවශ්‍යයි. හරි. අතන මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වෙනවනේ නේද? එහෙනම් බුදුහාමුදුරුවෝ ඇයි මේ කෙටියෙන් කිව්වොත් පංච උපාදානස්කන්ධේම දුකයි කියන එක අවබෝධ කරන්න අවශ්‍යයි. හරි. ඒක අවබෝධ කළොත් සංකිටේන පංච උපාදාන සංදා දුක්ඛ කියන එක හරියට තමන් තුළින් දකින මට්ටමකට ආවොත් සෝවාන් වෙන්න පුළුවන්. අපි බලමු පුළුවන් ද කියලා. දැන් පංච උපාදාන ස්කන්ධ කියන්නේ මොනවද? ජාති පහයි කියන්නේ. රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. හරි. මේක එකක් ගමු බලන්න. රූපේ රූප කියන්නේ මොනවද? ඇහැට පේනේවා ඔක්කොම රූප. දැන් කී දෙනෙක් විතර පේනවද වටපිට බැලුවොත්? මට කිව්වා මෙතන 80 ගණක් ඉන්නවා කියලා. 80ක් විතර ඉන්නා නේද? ශරීර ටික ගණන් කළොත් එහෙම 80ක් කියමුකෝ නේද? දැන් ශරීර 80ක් වටපිට බැලුවොත් දැන් ඉන්නකෝ දැන් රූප කියන එක දැන් කතා කරන්නේ. රූප කියන්නේ මොනවාද? ඇහැට පේනේවන්නේ. ශරීර ටික රූපද නැද්ද? රූප. නේද? දැන් ඔය පේන පේන ශරීරේ දුකයිද? දුකයි. ඔයාවනම් මට පේන්නේ නැහැ. හරි දුකක්. කියලා ඊළඟ දවසේ දැක්කහම කියන්නේ. නෑ නෑ මං අහන්නේ දැන් ඇහැට පෙනිලා රූපයක් දැනගන්නවනේ. ඈ නේද? කවුද ඉන්නවා කියලා ශරීරයක් තියෙනවා දැනගන්නා නේද? ඒක දුකයිද? සාමාන්‍ය ජීවිතේදී දුකයිද? නෑ
එහෙම
නෑ. අර බර්ත්ඩේ පාටිය දැම්මා වගේ තමයි නේද? ඉපදීම දුකයි කියනවා. හරි ගිහින් පාටිය ගන්න. හා දැන් යාළුවෙක් දකින්නකොට ඕ ඉතින් දැන් මම ඔය පාඩම් කරපු ටික නෙමෙයි දැන් කෙනෙක්ව හම්බ වෙනවා හ්ම් දැන් සපයිද දුකයි මම පාර යනකොට මම දකින්න හම්බ වෙනවා සන්තෝෂයි අනේ කොච්චර කාලෙකින්ද දෙක්කේ කොහෙද යන්නේ අනේ ඉස්තර කතා කරන්නේ ඒ දුකෙන්ද කතා කරන්නේ තරහකාරයෙක් එහෙම දැක්කොත් නම් දුකයි තියෙනවා නේද? ඈ බලන්න. දීපාන්දර මුන්නට හම්බුණා අද දවසම ඉවරයි. නේද? දැන් ඔහම එක වෙලාවක දුකයි එක වෙලාවක සැපයි වෙන්න පුළුවන්ද මේ දුක අවබෝධ කරගන්න? දැන්. නේද? එහෙනම් මතක තියාගන්න මේ ලෝකේ තයිති විදිහට අපි දැනගන්න එකේ වරදක් තියෙනවා. හරි? ඔය ඇත්ත ඇති හැටි නෙවෙයි. නේද? අපි මුලාවෙන් අවිද්‍යාවෙන් දැනගත්තු විදිහ. හ්ම්? දැන් රූප ಜಾති මනා දැහැට තේනේම රූප කිව්වා නේද? තව රූප තියෙනවා. කනට ඇහෙන ශබ්ද ඒවත් රූප. හරි? මේ ගඳ සුවඳ නිසාත් අපි රූප ගැන දැනගන්නවා නේද? රස නිසාත් රූප ගැන දැනගන්නවා ඈ ස්පර්ශ කරලා. දැන් මේ කුටුව කියන්නේ රූපය නේද? රූප ගැන දැනගන්නවා. එතකොට ඇහැට කනට නාසයට දිවට ශරීරයට කොතම හු වෙන්නේ රූප නේද? එතකොට ඇහැ රූපයක්ද නැද්ද? ඇහත් රූපයක්. කන රූපය නේද? නාසය දිව ශරීර ඒවත් රූප නේද? ඒ පහත් රූප ඔබට අරමුණු වෙන ඒවා රූප. ඇහත් රූප ඇහෙන් දකින්නේ රූප නේද? දැන් අපි රූප උපාදාන ස්කන්ධය දුකයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවානේ. රූප උපාදාන ස්කන්ධය දුකයි නේද? ඒ කියන්නේ රූපයක් අපි බාරගත්තොත් ඒක දුකයි. හැබැයි අපි දැන් මේ කවුද ඉන්නවා මේ ශරීරයක් කරව මේවා කිව්වහම අපට දුකක් නැහැ. එහෙනම් කොහෙද වැරදිලා තියෙන්නේ? යථාර්ථය අවබෝධ කරලා නැහැ. දැන් යථාර්ථය අවබෝධ කරන්න නම් මම කියන්නේ බුදුරජාණන් වහන්සේ අර ක්‍රම කීපයක් දීලා තියෙනවා. ඒක එකක් තමයි මේ ආයතන විදිහට බලන්න. හරි? දැන් අපි ආයතන හින්දා රූප ගැන දැනගත්තානේ. දැන් ඕකේ ඇත්ත දකින්න නම් අපේ මුලාව දුරු වෙන්න නම් ආයතන විදිහට බලන්න තියෙනවා නේද? මොනවද ආයතන කියන්නේ? ඇස කන නාසය දිව ශරීරය මනස ආයතන හයක් තියෙනවා නේද? ඔව්. දැන් රූපයක් ගැන දැනගන්නෙත් ඔය ආයතන වලින් නේද? හ්ම්? ඇහෙන් දැකලා දැනගන්නවා නේද රූප ගැන? කනෙන් අහලා දැනගන්නවා රූප ගැන. ගන්ධ සුවඳ දැනিলা දැනගන්නවා රූප ගැන නේද? රස බලලා රූප ගැන දැනගන්නවා. ස්පර්ශ කරලා රූප ගැන දැනගන්නවා. එතකොට ඔන්න ඔය ඉති ආයතන ගැන හොඳට බලන්න කියලා. දැන් අපි බලමු ඇහෙන් දැකලා දැනගන්න රූපයක්. මොකක් කර කියන්න බලන්න. දැන් ඇහැට පේන දෙයක් ශරීර රූප වෙන්න පුළුවන්. අපි වෙන එකක් ගමුකෝ නැත්නම් තරහ වෙයි දකින්න. මේ පුටුවක් තියෙනවා. නැත්නම් අතන අඹ ගහක් තියෙනවා. නේද? නැත්නම් නෑ. ජනේල් තියෙනවා. මේ ෆෑන් තියෙනවා නේද? රූප ගොඩක් තියෙනවා නේද? ඔව්. දැන් අපි ඔය එක රූපයක් කරන් බලමු මේ ධර්මතාවය දකින්න. මොකක්ද යන්නේ? සබ්ද. රයිට් එක. ත්‍රිවිල් ලගන් ගියා නේ. ඒක රූපයක්ද නේද? රූපේ. ඒ රූපේ දැනගත්තේ කොහමද? සබ්ද. කණින් අහන්නේ. දැන් ඉස්සෙල්ලා කියපු රූප ටික දැනගත්තේ ඇසෙන් දැක්කලා. නේද? කණින් අහලත් රූප දැනගන්නවා, ඇහෙන් දැකලා රූප දැනගන්නවා. දැන් ඔය ත්‍රිවිල් එක ගැන දැනගත්තා නේද? ඒක දැනගත්තී දැන් ඔන්න ආයතන වශයෙන් බලනවා කියන්නේ දැන් ආයතන වෙන් කර ගන්නවා. මොන ආයතනෙන්ද? කණේ. ඒ මොකද්ද?
වාස්සේ.
මම වාස්සේ එකක් ගැන දැනගත්තා නේද? කොහොමද මොන ආයතන වලින්ද? කණේ. සද්දයක් අහන. දැන් බැරි වෙලාවක් කන ඇහුන්නේ නැත්තම් එයාට බස් එක තියෙනවද? නැහැ. එයාට ත්‍රිවිල් එකක් තියෙනවද? නැහැ නේද? එයා දන්නේ නැහැ. කන ඇහෙන්නම ඕන එක ගැන දැනගන්න නේද? ඒක කණෙන් ඇහුන හින්දා නේද දැනගත්තේ? නැහ්. එතකොට කණෙන් අහලා තියෙනවා. දැන් කනට කරන්න පුළුවන් මොකද්ද? ශබ්දයක් කරන් දෙන්නද රූපයක් කරන් දෙන්නද?
ශබ්දය.
ශබ්ද වල රූප තියනවාද? ශබ්ද වල රස් එකක් තියනවාද? ශබ්ද වල ත්‍රිවිල් එකක් තියනවා? නැහැ. ආ දැනගත්තේ කොහෙන්ද? කනෙන්ද හිතෙන්ද? හිතෙන්. සද්ද ගැන හිතුවා නේද? හිතනකොට නේද ත්‍රිවිල් එකක් කියලා දැනගත්තේ. හිතන්නේ මොන ආයතනෙන්ද?
මන
ආයතන. සද්ද අහන්නේ සෝත ආයතනෙන්. හිතන්නේ මන ආයතනෙන්. මනසෙන් හිතනවා කියන්නේ මන ආයතනෙන් ඈ. ඒකට ආයතන දෙකක් වැඩ කරනවා නේද? සද්දයක් ඇහුවා කනේ සෝත ආයතනෙන්. ඒක ගැන හිතුවා. හිතනකොට තමයි ආයෝ ත්‍රිවිල් එක. ත්‍රිවිල් එකද බයික් එක? ඒ සද්දෙද කිව්වේ හිතද? සද්දේ ගැන හිතනකොට නේද මොකක්ද රූපේ කියලා අඳුරගත්තේ? නේද? එතකොට අපි අතන දැන් හොඳට පරිස්සමෙන් බලන්න. සද්දේ රූප නැහැ, සද්ද සංඥා. හරි? සද්දේ අනුව හිතනකොට දැන් ත්‍රිවිල් එකක් කියන එක හිතට ආවේ කොහෙන්ද මේ ත්‍රිවිල් එකක් ආවේ? දැන් ඇහුන සද්දේ තිබුණාද ත්‍රිවිල් එකක්? හා? හිතින් හිතට ආවේ කොහෙන්ද? අන්න කලින් අහලා අත්දැකලා තියෙනා නේද? සද්දෙත් එක්ක ත්‍රිවිල් එක දැකලා තියෙනවා. නේද? පෙර අත්දැකීමක් නේද ඔය ආවේ? දැන් ඕක කලින් දැනගෙන හිටියේ නැති. මම හිතන් පොඩි ළමෙක් ඉන්නා ත්‍රිවිල් එකක් දැකලා නැහැ. එයාටත් සද්දය එනවා. එයාට ත්‍රිවිල් එකක් මෙවෙයි. නෑ නේද? එයා දන්නේ. ඇයි? එයාට ඒක ගැන අත්දැකීමක් නැහැ. පරණ අත්දැකීමක් නැහැ. එහෙමනම් පෙර ඇසුරක් මෙතෙන්ට අරන් තියනවා නේද? දැන් ඇහෙන සද්දෙට අපේ පෙර අත්දැකීමක් ගත්තා නේද? එහෙම නේද ඔය හිතෙන් රූපේ හැදුවේ? තේරුණා? දැන් ඇහුනේ සද්දේ විතරයි. සද්දේ රූප නැහැ. සද්දෙට අදාළ රූපේ හිතෙන් එමවලා දුන්නේ. හිතෙන් හදපු රූපේ හැදෙන්න මොනවද උදව් වුනේ? දැන් ඇහෙන සද්දෙයි පෙර අත්දැකීම. ඔය දෙක එකතු වුණා හින්දා නේද ඔය ත්‍රිවිල් එකක් තියෙන්නේ. දැන් පෙර අත්දැකීම නැතිුණා නම් ත්‍රිවිල් එක හැදෙන්නේ නේද? පෙර අත්දැකීම නැත්තම් බස් එකක් කියලා කියන්නේ නැහැ. ඒකත් දෙයක් විතර නේ. හඳුනාගෙන ඉන්න විදිහන්නේ නේද? එහෙනම් අපි පෙර අත්දැකීම ඉතුරු කරගෙන හිටිය එක උදව් වෙලා තියෙනවා. මේ දේ දැනගන්න. නේද? දැන් හොඳට හිතලා කියන්න බලන්න. එතකොට ඔය බස් එක හරි ත්‍රිවිල් එක හරි මේ මොහොතේ ඇහැට පෙනුණාද හිතෙන් දැනගත්තද? හිතෙන් දැනගත්තා නේද? මේ මොහොතේ ඇහැට පෙනුන්නේ කලින් නේද? ඇහැට පෙනිලා තියෙන්නේ අතීතේ. අතීතේ දැන් තියනවාද? නෑ. අතීතේ ගෙවිලා ඉවරයි නේද? අතීතේ කියන්නේ දැන් තියෙන එක නෙවෙයි. එහෙනම් දැන් ඔය ත්‍රිවිල් එක හරි බස් එක හරි මේ මොහොතේ පෙනුනේ ඇහැටද හිතටද?
හිතට.
හිතට පේන දේ එළියද තියෙන්නේ හිත ඇතුලේ? තමන්ගේ හිතට පේන දේ එළිය තියනවා කිව්වොත් හරිද? වැරදි නෝ නේද? හිතෙන් හදපු දේනේ හිත දැනගත්තේ. ඕක කොහොමද එළියට එන්නේ? දැන් බලන්න අනිත් එක්කෙනා හිතන එක පේනවද කියලා තමන්ට. එළිය තිබුණා පේන්න ඕන. තමන් හිතන එක අනිත් අයට පේනවා. එහෙනම් හිතෙන් හදපු දේ එළිය තියෙන්න පුළුවන්ද? දැන් මේ නුවණින් බලන්න යා. අපේ ලෝකේ පුරුද්ද තමයි නෑ නෑ එළිය තියෙන දේ තමයි ඔය දැනගත්තේ කියන්නේ. නේද? මේ වුණාට සිද්ධ වෙලා තියෙන්නේ දැන් කණෙන් සෝතායතනෙන් සද්දයක් අරන්. මේක වැරද්දක් නැහැ කියමුකෝ දැනට. ඈ? ඒ සද්දේ රූප තියනවද? නැහැ. ඒකට අදාළ රූප ටික කොහෙන්ද ආවේ? හිතෙන් හිතනකොට. ඒ කියන්නේ හිතෙන් හදපු දෙයක් හිත දැනගත්ත. අපි විශ්වාස කළේ ওই රූපේ කොහේ තියනවා කියලාද? ත්‍රිවිල් එක අන්නාරේ තියෙන්නේ හිතේ නෙමෙයි. සස්තක අරපැත්තේ තියෙන්නේ. හිතෙන් හදපු දෙයක් හිත දැනගත්තා කියන නුවණ නැහැ. නේද? කකුලින්ම කැමති නැන්නේ.
සංඥාව
පිටරයි. හිතෙන් හදපු දෙය හිත දැක්කා කියන්නේ නිකන් හීනයක් දැක්කා වගේ වැඩක් නෑ.
විඥාණය
කියන්නේ ඒක තමයි. කොහොම හරි මේ හිත ඇතුලේ වැඩක්. එවනාට අපි දාරගත්තේ එළියේ තියෙන රූපයක් නේද? ඇත්තටම හිතෙන් හදපු දේ දැනගෙන අපි විශ්වාස කළේ ඔක හිතෙන් හදලා දුන්නා කියලා නෙමෙයි. එළියේ තියනවා. නේද? ඔය මොනවා කිව්වත් අන්තිමට වෙන්නේ මේකනේ. නෑ? ප්‍රසාද රූපෙන් හරි ගොහින් හරි ඒ කලින් ඕක දකින්නේ නෑ. දැන් මේ මොහොතේ ඇහෙන් දැක්කේ නෑ. කලින් එක දැන් තියෙන්න බෑනේ. අතීතේ ගෙවිලා ඉවරයි. ඇයියේ දැක්කා නම් ඒක දැන් දැක්කා තියන්න බෑනේ නේද? අතීතේ නිරුද්ධයි. ඒකට දැන් එහෙම පිළිගත්තේ නෑ.
වර්තමානයේ
තියෙනවා කියලානේ දැන් කිව්වේ නේද?
වර්තමානයේ
කිච්චේ මං අහන්නේ හිත ඇතුලේද තියෙන්නේ එළියේද? හිත ඇතුලේ නේද? දැන් අපි රැවටිලාද නැද්ද? ඔක පැහැදිලි නැත්නම් මම තව උපමාවක් ගන්නවා. බල්ලෙක් වතුරට එබෙනවා. දැන් බල්ලෙක් වතුරට එබුණහම මොකද වෙන්නේ? බල්ලගේ ඡායාව එනවා. දැන් බල්ලා මොකද කරන්නේ? බුරනවා නේද? ඡායාව දැකලා උ බුරනවා. ඇයි? තව බල්ලෙක් ඉන්නවා. දැන් එතෙන්දි මොකද්ද උනේ කියලා බලමු. බල්ලා රැවටුනේ ඇයි කියලා. බල්ලා රැවටිලා නේද? වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා හිතනකොට ඔව් බල්ලා රැවටිලා නේද ඒකවල? ඇත්ත දැකලා නැහැ නෑ බල්ලා රැවටිලා නේද? මුලා වෙලා. එතකොට එයාගේ මොන ආයතනද වැඩ කළේ? වතුරට එදෙනකොට මොන ආයතනෙන්ද දෙන්නේ? ඇස. චක්කාය. නේද? එහෙන් රූපය අරන් දෙනවා. ඈ? රූප සංඥාව. නේද? ඊළඟට හිතෙන් ඕක ගැන හිතන. හිතනකොට තමයි ඔහොම තේින්නේ නම් බල්ලෙක් කියලා ඔන්න බල්ලගේ රූපේ හිතෙන් හදලා හිතෙන් දැනගන්නවා නේද? ඊළඟට මොකද බල්ලා විශ්වාස කරන්නේ? ඒ බල්ලා ඉන්නේ බාහිර වතුර. නේද? දැන් බල්ලට නුවණක් තියනද හිතෙන් හදපු දේ හිත දැනගත්තා කියලා? නැහැ. අපට නුවණක් තියනද හිතෙන් හදපු බස් එක හිත දැනගත්තා කියලා? අපි කේ බස් එක අරහි තියනවා කියලා. අර බල්ලා දැනගත්තු බල්ලා වතුරේ ඉන්නවා කිව්වෝනේ වැඩක් නේද? හිතුවා හිතෙන් හදපු දෙය හිත දැනගෙන චිත්‍රයක්. ඔව් චිත්‍රයක් කියලා දන්නේ. අපි ඒක ඇත්ත රූපයක් බවට පත් කළා නේද? තේරුණා. පොඩි සරල දෙයක් තියෙන තේරුම් ගත්තොත් මහ ගැඹුරක් තියෙනවා. සෝවාන් මාර්ගයට වැටෙනවා. අපි මෙහෙම රැවටෙනවා කියලා මේ ඇහෙන් අපිව මුලා කරනවා කියලා තේරුම් ගත්තොත් එතනමයි සක්කාය දිට්ඨිය කැඩෙන්නේ. හයි දැන් හිතෙන් හදපු දේ එළියේ තියෙන තාක්කල් ඒ දේ එහෙ තියෙනවා ඒක දැනගන්න මම මෙහෙ ඉන්නවා. නේද? බස් එකක් යනවා කියලා දැනගත්තේ කවුද? මම නේ. අර එහෙ බස් එකක් යනවා කියලා දැනගත්තේ මෙහෙ ඉන්න මම නේද? අපි තේරුම් ගත්තොත් මේ ආයතන වෙන් කළොත් එහෙනම් සද්දයක් ගැහුණා නේද? කණේ හැටියාව සද්දයක් හදලා දෙන එක සද්ද සංඥාවක් දෙන එක නේද? මම ඒක ඉස්සෙල්ලා මේ කණ ඇහුණ හින්දා නේද ඔබ දැනගත්තේ? කණ වැඩ කළේ නැත්නම් ඔබ දන්නේ නේද? සද්දේ ඇහෙන්න ඕන. සද්දේ ඇහුණට කනට පුළුවන් ද රූප ආරම්භ දෙන්න? බෑ. රූප දෙකීම හැකියාවක් නැහැ නේ කනට. ඒක හේරදන්නේ නේද? එහෙනම් මේ ඇහැට පේනා වගේ දැන් 3 wheel එකක් පෙන්වන්නේ කවුද? හිත. හරි. හිතෙන් හදපු දේ හිත දැනගත්තා නේද? දැන් ඔන්න නුවණ පිහිටියෝ. අර බල්ලා වගේ රැවටෙන්නේ නැතුව හිතෙන් දැනගත්තු බල්ලා අන්න වතුරේ ඉන්නවා කියලා කියන්නේ නැතුව ඌ ඇත්ත තේරුම් ගත්තොත් ඇහැට පේනවා. ඒකේ වරදක් නැහැ. නේද? බල්ලෙක් වගේ පේනවා. පෙනීමේ තියෙන්නේ සංඥාවක් විතරයි, රූප සංඥාවක්.
ආයතන තුනක එකතුවකින්
තමයි ඒක. දැන් ආයතන දෙකයි. මොනවාද තුන?
හිතයි
ඇහයි කොහොමද? හරි. දැන් ආයතන එක දැන් අනාර ත්‍රිවිල් එක ගැන දැනගත්තේ මොන ආයතන වලින්ද? කණෙන් ඇහුවා නේද? සෝතා. ඊළඟට හිතෙන් හිතුවා මන ආයතන දෙක. වැරද්ද තියෙන්නේ හිතෙන් හදපු දේ හිත ඇතුලේ වැඩක් කියලා දන්නේ. එතන සිහිය නුවණ නැහැ. නේද? ඒ නිසා තමයි අපි ඔය දැනගත්තේ එළියේ තියෙන දෙයක් කියලා හිතුවේ. ඒකත් හිතුවන්නේ නේද? විශ්වාස කරලා. අර වතුරට එමෙන බල්ලටත් ඕක නේද උනේ? ඇහෙන් මොකද්ද චිත්‍රයක් හදලා දුන්නේ? ඇහැට පුළුවන් නිකන් අර ෆොටෝ එකක් ගන්නවා වගේ වැඩක් නෑ. ඇහැට පුළුවන් නේද? ඇහැ ඇතුලේ හදනවා ප්‍රතිබිම්බයක්. වර්ණ සටහන. නේද? දැන් කැමරාව ගන්නවද දැන් මං ගත්තේ මොන ෆොටෝ එකද කියලා? නෑ. ඒ වගේ තමයි ඇහැ දන්නේ මේ මොහොතේ හැදුවේ මොන චිත්‍රෙද කියලා ඇහැ දන්නේ නෑ. කවුද දැනගන්නේ? හිත. අර චිත්‍රයේ ඇහැ හදපු පින්තූරේ දිහා හිත බලනවා. නේද? හිත ඕක දිහා බලද්දි ඒ රූප සංඥාව අරගෙන තමන්ගේ පෙර අත්දැකීමත් උපෙන්ට ගන්න. ආ ඔහොම පේන්නේ නා බලන්නේ. කියලා හිතනවා නේ. එතකොට ඒ හිතෙන් හදපු දේ හිත දැනගන්න. එතන සිහිය නැහැ. එතන නුවණ නැහැ. එහෙන් ගල් විශ්වාස කරන ඔය බල්ලා ඉන්නේ වතුරේ. මම බල්ලට උනේ එක නේ. ඇහැට පේනවා. ඒකේ වරදක් නැහැ නේ. එහෙන් බල්ලෙක් ඉන්න චිත්‍රයක් හදලා දුන්නාට. දැන් වරද කොහෙද තියෙන්නේ? හිතේ. ඕක ගැන හිතනකොට ඔහොම පේන්නේ බල්ලෙක් කියලා හිතුවා. එතනක් නෙමේ වැරද්ද. ඔය හිතපු දේ ඒ බල්ලා ඉන්නේ වතුරේ බාහිරේ කියලා හිතන්නේ. නේද? දැන් එහෙනම් අපට සද්දය ඇහෙන එකේ වරදක් තියනවද? නැහැ. ඔය සද්දේ ක්‍රීවිල් එකකක් වගේ කියලා හිතන එක ඒකත් ලොකු වරදක්. වරද තියෙන්නේ ඔය ක්‍රීවිල් එක තියෙන්නේ බාහිරේ කියලා හිතුවොත්. මොකද මේ දැනගත්තේ හිතෙන් හදපු ක්‍රීවිල් එක. නේද?
හා
ඒක තමයි දැන් දැන් අපි දැනගත්ත ත්‍රිවිල් එක කලින් එකක් නෙමෙයි අතීත එකක් නෙමෙයි නේද හැබැයි අපි මතක් කළේ අතීත එක සද්දය හුනේ දැන් ඒකට ත්‍රිවිල් එක දැන්නේ පෙර අත්දැකීමක් නේද ඊයේ දැක්ක එක වෙන්න පුළුවන් නේද කලින් දැනගත්ත එක කලින් දැනගත්ත එක දැන් තියෙන්න බෑ එතනත් නෝඩකම කලින් දැනගත්ත එක දැන් නිරුද්ධ වෙලා ඉවරයි. ආ අන්න ඔක තේරුම් ගත්තොත් ලොකු දැක්මක් එනවා. දැන් දැනගත්තු ත්‍රිවිල් එක හිතෙන් හදපු ත්‍රිවිල් එක. අපේ මෝඩකමට තමයි ඕක මේ මොහොතේ ඉදී තියෙන එක කියලා හිතුවේ. අපි විශ්වාස කරන්නෙම නෑ නෑ පාරිගිය ත්‍රිවිල් එකමයි මම දැනගත්තේ කියලා නේද? දැන් මම කිව්වොත් එහෙම ඔයගොල්ලන්ට කොලේකුත් දීලා ඔය ත්‍රිවිල් එක ඇඳලා පාට කරන්න කියලා. මොන පාට ගායිද? Taman ඉස්සර දැකපු එක තමයි ඔය දාන්නේ. එහෙනම් ඒ ඒකද එළිය තියෙන්නේ? නැහැ. මායාව. අන්න විඥාණයෙන් කරන මායාව. බුදුහාමුදුරෝ උපමා කරනවා නේද විඥානයේ මායාකාරී කියලා. මායාකාරය කියන්නේ නැති දේවල් මවල පෙන්වන කෙනානේ මායාකාරය කියන්නේ. මායාකාරය කරන්නේ නැති දේවල් තියනවා වගේ මැජික් පෙන්වනවා මවල පෙන්වනවා. නේද? දැන් අපේ හිත ත්‍රිවිල් එක තියනවා වගේම පෙන්නවා නේද? මේ මැජික් එකක් නෙවෙයි. ඇත්තට තියනවා වගේ පෙන්නුවා බලනකොට හිතෙන් හදපු දේ ඉපෙන්නලා තියෙනවා. හිතෙන් හදපු දේ හිත ඇතුලේ මිසක් එළියේ තියෙන්න බෑ. නේද? එළියේ තියනවා කියන්නේ අපි මැජික් එකකට ලැබතුනා. මේ බාරගත්ත ඇත්තම තමයි කියන්නේ. නේද? අර වතුරට එබුණ බල්ලා අන්න බල්ලෙක් ඉන්නවා කියලා කිව්වා වගේ නේ. එයා දන්නේ එයාගේ හිතෙන් හදපු බල්ලා එයා දැනගෙන කියලා. හෙ ඇහැට පේන දේ ගැන හිතලා කොහොම පේන්නේ බල්ලෙක් කියලා හිතෙන් හදුවා කියන නෝන එයාට නෑ. එයා හිතන්නේ එළියේ ඉන්න බල්ලවමයි මේ දැනගත්තා. පැහැදිලිද මේ කියන දේ? දැන් අපි සද්දේ ඇහුණා. හරි? සද්දේ රූප නෑ. සද්ද සංඥාවක් විතරයි. කනට බෑනේ රූප දකින්න. කනට පුළුවන් සද්ද සංඥාවක් කරන් දෙන්න. විතර. ඒ ශබ්ද සංඥාවට අනුව රූප හැදුවේ කවුද? හිත. මනස. නේද? එහෙනම් මනසෙන් හදපු රූපේ මනස දැනගත්තා. මනසෙන් හදපු රූපේ මනස දැනගත්තා. ඔකට පාළි වචන ටික තිබුණා නම් දැන් දන්නවා නේ කියන්නකෝ කියන්නේ. මනසෙන් හදපු රූපේ මනස දැනගත්තා. මොන අර පාළි වචන ටික? මනෝ විඥාණයෙන් දැනගත්තා විතර ටික මන ධම්ම මනෝ විඥාණය නේද ඇහැයි රූපයි චක්කු විඥානයි වගේ මනසයි ධම්මයි මනෝ විඥානයි නේද? මනසට අරමුණු වෙන්නේ ධම්මාරම්මන. ඒ ධම්ම කියන්නේ කොහෙන් හදන ඒවද? හිතෙන්ම හදන දේවල්. මනසෙම නිර්මාණය. හරි? ඒකට කියන්නේ මනෝමය කියලා. අහලා තියෙනා නේද? මනෝ පුබ්බං ගමා ධම්මා මනෝ සෙක්ත මනෝසෙත්ත මනෝමය මනෝමය කියන්නේ මොකක්ද? හිතේන නිර්මාණය. දැන් අපි ලෝහමය කියන්නේ මොකක්ද? ලෝහය. නේද? ස්වර්ණමය කියනවා රත්තරන්. රිදීමය කියනවා නේද? රිදීයෙන් හැදෙන. මනෝමය කියන්නේ හිතයි නේද? මනසෙන්ම හදපු මනසෙන්ම නිර්මාණය. එතකොට මනෝමය ධම්ම කියන්නේ මනෝමය දෙයක්. ඒ මනෝ පුබ්බං ගමා ධම්මා. ධම්ම වලට පෙරටු වෙන්නේ මනස. මනසමයි ශ්‍රේෂ්ඨ. හා? මනෝසෙත්ත ඊළඟට මනෝමය. ඒ කියන්නේ ධම්ම කියන්නේ මනෝමය දෙයක්. හා? සිතේම නිර්මාණය. එතකොට දැන් තේරෙනවද? දැන් ත්‍රිවිල් එක හිතේ නිර්මාණයක් නේද? සද්දයක් නෑ හුනේ. සද්දේ ත්‍රිවිල් එකක් නෑ. එහෙනම් ත්‍රිවිල් එක මනසෙන් නිර්මාණය කරලා දුන්නා ධම්ම කියන එක. හරි? ඒකට මන ධම්ම මනෝවිඤ්ඤාණ. මනෝවිඤ්ඤාණයෙන් තමයි දැනගත්තේ ත්‍රිවිල් එකක් කියලා. ඒකට ඔය ටික හිත ඇතුලේ සිද්ධියක් කියලා අපි බලන්න පුරුදු වෙලා නෑ. නේද? අපි අර පරණ පුරුද්දට විශ්වාස කළා. එළියේ තියෙන ත්‍රිවිල් එක තමයි ඔය අපි දැනගත්තේ. එතකොට එළියේ ත්‍රිවිල් එකක් තියෙනවා. ඒක දැනගන්න මම මෙහි ඉන්නවා. නේද? ත්‍රිවිල් එකක් ගියා කියලා දැනගත්තේ කවුද අහුවා? කවුද? මම. එයාට කියන්න වෙනවා සක්කාය දිට්ඨිය කියලා. දැනගත්තු කෙනා. නේද? එළියේ ත්‍රිවිල් එකක් ගියා කියලා දැනගත්තේ කවුද? මම. එයාට තමයි සක්කාය දිට්ඨිය. එහෙනම් දැන් අපි ඕක කැඩෙන්න නම් මේ හිතෙන් හදපු දේ හිත දැනගත්තා කිව්වොත් එළියේ ත්‍රිවිල් එකක් පිහිටයිද? නැහැ. නේද? අපි නිකන් හීනේ ත්‍රිවිල් එකක් දැක්කම ඕක අපි එළියෙන් හොයන්න යන්නේ නැහැ. නේද? එතකොට බාහිර රූපේ උපදින්නේ මෙතන අපිට සිහියනවන පිහිටියනම් මේ සිද්ධ වෙන්නේ. මනසෙන් හදපු දේ මනසෙන් දැනගත්තා. ඕක එළියේ තියනවා කියලා අපි අර වතුරට දෙන බල්ලා වගේ මෝඩ වුණා.
මනසට ග්‍රහණය කරගත්ත
නිසා. අපි හිතුවා බාහිරේ තියනවා කියලා. ඒ මෝඩකමද නේද? දැන් අපි පෙන්වන්න පුරුදු වුණත් නෑ ඔය හිතෙන් හදපු දේ හිත දැනගත්තේ කියලා. හිතට ඇත්ත පෙන්නලා දෙනව නේද? ඔය සබ්දයක් ඇහුණා. සබ්ද රූප නෑ. ඕක ගැන හිතන්න ගිහින් තමයි රූපේ ගැන දැනගත්තේ. නේද? එහෙනම් හිතෙන් හදපු දේ හිත දැනගත්තා. දැන් කල්පනා කරන්න ගිහින් නේ දැනගත්තේ. නේද? එහෙනම් මේ හිතෙන් හදපු දේ හිතෙන් දැනගනි. ඒක බාහිරේ තියනවා කියලා විශ්වාස කළේ අපේ මෝඩකමට, අවිද්‍යාවට. ඇත්ත ඇති හැටි නොදන්නකමට. ඇත්ත ඇති ඇති නොදන්න කම හින්දා අපි එළියේ රූපේ උපාදාන කළා, බාරගත්තා. එළියේ ත්‍රිවිල් එක අපි උපාදාන කළා. ඔකට කියන්නේ වතුරේ බල්ලව ගොඩ ඉන්න බල්ල උපාදාන කළා. දැඩිව බාරගත්තා. ඒක එහෙමමයි කියලා. තේරෙනවද? අර බල්ලා වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා බාර ගැනීම දුකක් නේද? මෝඩකම සකස් කරපු දුකක් නේද? ඒකට රූප උපාදාන ස්කන්ධි දුකයි. අපි අර හිතවිල්ල එකක් තියෙනවා කියලා උපාදාන කරපු එක දුකයි කියලා අපිට තේින්නේ. බුදුහාමුදුරුවෝ පෙන්නනවා කෙටියෙන් කිව්වොත් ඕක තමයි දුක. හරි, පංච උපාදාන ස්කන්ධය එතන හැදිලා. දැන් අර හිතවිල්ල එක තියෙනකොට රූපයක් තියනවද නැද්ද? අරහෙ ත්‍රිවිල් එක කියනකොට රූපයක් තියනවද නැද්ද? තියෙනවා. මොකද්ද? ත්‍රිවිල් එක. රූපය?
ඉන්නවකට රූපය.
ඔව් දැන් හිතින් නවාගත්ත කියලා දන්නේ නැත්නම් එහෙනම් මේක නොදන්නකොට අර හිත ඉවිල්ල එකක් ගියා කියලා නම් කිව්වේ එහෙනම් රූප උපාදානේ තියෙනවා නේද ත්‍රිවිල් එක ගැන අපිට කැමැත්තක් අකමැත්තක් එහෙම එකකුත් තියෙනවා නේද ඈ වේදනා උපාදානේ ත්‍රිවිල් එක ගැන සංඥාවක් තියෙනවද අනිත් ඒවායින් ඕක අඳුර ගන්න පුළුවන් නේද ඈ බස් එකක් නෙමෙයි ත්‍රිවිල් එකක් කියලා සංඥාවක් තියෙනවා නේද? ඒක සංඥා උපාදානස්කන්ධය. ඕක ගැන දැන් අදහස් ටිකකුත් ආව නේද? චේතනා ටික. ආ ත්‍රිවිල් එකේ මෙහෙම නැගලා යන්න පුළුවන් අරවා මේන. ඒවා මොනවද? සංකාර චේතනා. දැන් ඔය කියපු ටික හිතෙන් දැනගත්තා නේද? විඥානය. අන්න විඥානය. රූප වේදනා සංඥා සංකාර විඥාන පහම හැදුණා නේද එළියේ ත්‍රිවිල් එක ගැන දැනගන්නකොට. ඔකට තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ ඔන්න ඕකමයි දුක. එතන අපි ලෝකෙට අහු වුණා තව විදිහකට. දුකට අහු වුණා ලෝකෙට අහු වුණා. රූප උපාදානස්කන්ධය කියනකොට පංච උපාදානස්කන්ධෙම හැදිලා. ඔව් අපි දුබන්නේ නැහැ දුක විඳ විඳ ඉන්නවා. ඔව්. දැන් මිරිංගුව මිරිංගුව විදිහට දැක්කේ නැහැ. මිරිංගුව දැන් මිරිංගු ස්වභාවයක් මේක. හිතෙන් හදපු දේ හිත දැනගත්තා කියන්නේ ඇත්තට තියෙන එක නෙවෙයි. නේද? එතකොට අපි මිරිංගුව මිරිංගුව විදිහට දැක්කේ නැහැ. ඒකට රූපයක් හැදුවා. ඇත්තටම ආරම්භ දුන්නේ කන ආරම්භ දුන්නේ ශබ්ද සංඥාවක්.
ඊළඟට සලස්ති
කියන්නේ නවත්තමු නේ. ආ මේ ගමන් අල්ලන්න. අපි කතා කරන ගමන්ම ඊළඟපස ගන්න පුළුවන් ඕගොල්ලන්ට. එතකොට දැන් මේ කියන කතාව තේරෙනවද? මේක තේරුම් ගත්තොත් මතක තියාගන්න ලෝකෙන් ඈතර වෙන්න පුළුවන්. අපි මුලාවෙන් හදන ලෝකෙන් ඈතර වෙන්න පුළුවන්. ඒ කියන්නේ ලෝකෝත්තර මාර්ගයට වැටෙන්න පුළුවන්. දැන් හිතෙන් හදපු දේ හිත දැනගත්තා කියනකොට එළියේ රූප උපදින්නේ නේද? බල්ලා වතුරේ බල්ලව හැදුවා වගේ නේද? අපි මුලාවෙන් උපදින රූප ටික උපදින්නේ. හිතෙන් හදපු දේ හිත දැනගත්තා කියලා සිහිය නුවණ පිහිටියොත් අපේ පරණ පුරුද්ද කියන්නේ ලෝකේ ආපු පුරුද්ද. පරණ පුරුද්දට තමයි ඔය එළියෙන් රූප ටික තිබ්බේ. නේද? ඒ මෙච්චර කල පුරුදු කරපු විදිහ. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා ආයතන විදිහට දකින්නවා. ඇත්ත ඇති හැටියෙන් දකින්න නම් ආයතන විදිහට දකින්න. නේද? ඒත් අපි දැනගත්තු දේ ගැන දැන් ආයතන මොනවද මොන ආයතන වලින්ද ඕක කිව්වේ කියලා හොයන්න ඕන. තේ එළියේ ත්‍රිවිල් එකක් තියෙනවා කිව්වේ කණෙන් ශබ්දයක් අහලා හිතෙන් හිතලා නේද? සෝතායතනයයි මනායතනයයි. ඊළඟට අපි බලනවා සෝතායතනෙට කරන්න පුළුවන් මොකද්ද? මනායතනෙට කරන්න පුළුවන් මොකද්ද? සෝතායතනෙට පුළුවන් ශබ්ද සංඥාවක් කරන් දෙන්න විතරයි. ඊට වඩා දෙයක් එයාට කරන්න බෑ. හරි? එයා ශබ්ද සංඥාව ආරම්භ දුන්නා. සඤ්ඤාව කියන්නේ බුදුහාමුදුරෝ උපමා කරනවා මිරිඟුව කියලා. දැන් අපි ඕක මිරිඟුවක් කියලා නැවැත්ුවේ නැහැ. සඤ්ඤාවට අදාළ රූප ටික හොයනවා. කවුද හොයන්නේ? මනස. රූප ටික හොයන්නේ කොහෙන්ද? අපේ තියෙන පරණ අද්දකී පෙර ඇසුර. නේද? දැන් පෙර ඇසුර ගෙවිලා ඉරයි කියලාත් දන්නේ නැහැ. අතීතේ දැන් නැහැ කියලා. එතන සිහිය නුවණක් නැහැ නේද? අපි කොහෙන් හරි ඕක ඇදලා ගත්තා ඇදලා අරන් නිකන් හිටියේ නෑ ඒක දැන් තියෙන දෙයක් බවට පත් කළා
නෑ
ඔව් Taman හිතේ නවාගෙන එළියේ තියෙන දෙයක් බවට පත් කළා තියෙන බවට පත් කළා තියෙන බවක් පිළිගත්තා නේද නැති දෙයක් ඉපැද්දුවා දැන් බල්ලා වතුරේ බල්ලෙක් ඉපැද්දුවානේ ඌ තියෙන බවක් ඉන්න බවක් පිළිගත්තා නේද? ඒ තියෙන බව ඉන්න බව මත ඉපැද්දුවා. භවපත්‍ය ජාති. තියෙන බව මත ඉපැද්දුව තියෙන බව පිළිගන්නේ. දැන් ත්‍රිවිල් එක තියෙන බව එළියේ දෙයක් තියෙන බව පිළිගැනීම මත ඒ රූපය ඉපැද්දුවා අපි. නේද? දැන් බල්ලා මොනවද දෙයක් එළියේ තියෙන බව පිළිගැනීම මත බල්ලෙක් කොයි පැද්දුව. ඒ තියෙන දේ මොකද්ද කියලා දැන් අඳුරගත්තා. ඒක තමයි ඉපැද්දුවා. ඉපැද්දුවේ මොනවද? පංච උපාදානස්කන්ධය. ඒයි එකන් තියෙන රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. ඒක තමයි කෙටියෙන් කියව දුක කියන්නේ. ତକ මේ හිතේ හැදපු දේ එළියේ තියනවා කියනකොට පංච උපාදානස්කන්ධය ඉපැද්දුවා. ඒක මෙතන අවිද්‍යාවයි මෝඩකමයි හේතු වුණා නේද? හිතේ හැදපු දේ හිත ඇතුලේ කියලා දැක්කේ නැහැ. බැරි වෙලාවත් අපි එතන දැක්කම සිහිනුව නැති හිටියන රැවටෙන්නේ එළිය රූපේ උපද්දන්නේ නේද? අන්න දුක්ඛ නිරෝධය. දුක උපද්දන්නේ නැහැ. රැවටුණා නම් දුක උපද්දනවා. අකංච උපාදානස්කන්ධය උපද්දනවා. මෙතන ඇත්ත දැක්කන එළිය රූපේ උපද්දන්නේ නැහැ. රූපේ උපද්දන්නේ නැහැ කියන්නේ රූපේ විතරක් නෙමෙයි රූප වේදනා සංඥා සංකාර විඥාන පහම උපද්දන්නේ. මේක තමයි. එහෙනම් ඕක තමයි දුකයි දුක්ඛ සමුදයයි දුක්ඛ නිරෝධය. ඕක තමයි චතුරාර්ය සත්‍ය කියන්නේ. දැන් එහෙනම් දුක්ඛ නිරෝධය දක්ින මාර්ගය මොකක්ද? හිතට ඇස්ස දෙන්නලා දෙන්නේ. නේද? අපි ඔය රැවටීමක් උනේ ලෝකෙටයි පිපුරුද්දට. ඕකේ ඇත්ත මොකක්ද? හිතෙන් හදපු දේ හිත නැරගත්තා. එතකොට දුක්ඛ නිරෝධතරන මාර්ගය වැදෙනවා නේද? එතකොට තේරෙනවා දැන් චතුරාර්ය සත්‍ය උතන තියෙනවා කියන්නේ. ආයතන විදියට බැලුවොත් චතුරාර්ය සත්‍ය දකින්න පුළුවන්. උතනම තියෙන පටිච්ච සමුප්පාදය. මේ හේතු තියෙනකොට මේ ඵලය, මේ හේතු නැත්නම් ඵලය නැහැ. ඒක පටිච්ච සමුප්පාදෙත් උතන තියෙනවා. චතුරාර්ය සත්‍යත් උතන තියෙනවා. ඒකයි මම කිව්වේ සක්කාය දිට්ඨිය නැති කරන මාර්ගයට වැටෙනවා. එළිය දෙයක් තිබුණත් නේ ඕක දැනගන්න මම ඉන්නේ. එළිය දෙයක් තිබුණ නැත්නම් මම ඉඳීද? නෑ නෑ. බාහිර දෙයක් තියනවා කියන තාක්කල් ඒක දැනගන්න මම ඉන්නවා. බාහිර දෙයක් ඉපැත්තේ නැත්නම් මම පිහිටන්නේ. තවට ඒක සක්කාය දිට්ඨිය දුරු වෙන මාර්ගය කියලා පෙන්නේ.
හොඳයි මට
නේ මහත්තයා.